SBS Radio.
දෙදහස් දහනවය අවුරුද්දේ මේ අලුත් අවුරුද්දේ පළවෙනි සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්න අපි මේ සූදානම් වෙන්නේ. අපේ සුපුරුදු හිතවතා ශ්‍රී ලංකාව ඉදලා මේ මොහොතේදී සම්බන්ධ වෙනවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අපි ප්‍රථමයෙන්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය පිළිබඳව. රංගන, සුබ අලුත් අවුරුද්දක් වේවා. අයිබෝවන්, සුබ උදෑසනක්.
අයිබෝවන් මදුර, සුබ අලුත් අවුරුද්දක් වේවා.
හොඳයි, අලුත් අවුරුද්ද සුබ වෙන්නේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමට. විශේෂයෙන්ම පළවෙනි තරංගයම හාහපුරා කියලා 2009 ආරම්භ වෙච්ච පළවෙනි ක්‍රිකට් තරගයේම ශ්‍රී ලංකාව ඊයේ දවසේදී නවසීලන්තයට පරාජිත පත් වුණා. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති එක් දින තරගයේ සාරාංශගත සටහනක් එක්ක අද දවසේ අපි සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරමු.
මදුර, 2019 වසරේ පැවති පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව නවසීලන්තයේ හමුවේ ලකුණු 45කින් පරාජයට පත් වෙනවා. නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 7කට ලකුණු 371ක් ලබා ගන්නට සමත් වෙනවා. මාටින් ගප්පිල් ලබාගත් ලකුණු 138ක් සමගින් මේ වගේම තරගයේ අවසන් භාගයේදී නවසීලන්තයේ වෙනුවෙන් ජිමි නීෂම් ලකුණු 47ක් ලබා ගන්නවා පන්දු 13කදී 6 පහර 6ක් සමගින්. මෙහි විශේෂත්වයක් තිබෙනවා, ඔහු තරගයේ 49 වන පන්දු වාරයේ තිස්ර පෙරේරාට එරෙහිව ලකුණු 34ක් ලබා ගන්නට සමත් වෙනවා 6 පහර 5ක් සමගින්. මෙහි විශේෂත්වයක් තිබෙනවා, ඒ තමයි මීට පෙර තිසර පෙරේරාත් සමත් වී තිබෙනවා ලකුණු 34ක් ලබා ගන්නට පිටිකරුවෙකු වශයෙන්. එනුව ලෝකයේ එකම ක්‍රීඩකයා වන්නට ඇති පන්දු යවන්නෙකු වශයෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට ලකුණු 34ක් ලබා දුන් ක්‍රීඩකයෙක් වගේම පිටිකරුවෙකු වශයෙන් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලකුණු 34ක් ලබාගත් පිටිකරුවෙක් වශයෙන් එකම ක්‍රීඩකයා වන්නට ඕන තිසර පෙරේරා. කෙසේ වෙතත් එම පන්දු වාරයේ පසුව තමයි නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට ලකුණු 371ක දෙවැන්ත ඉලක්කයක් ලබා දෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉතාමත්ම සාර්ථකව එම ඉලක්කය හඹා යන ආකාරය අපදුටුවා. ආරම්භක පිටිකරුවන් දෙදෙනා විශේෂයෙන්ම නිරෝෂන් ඩික්වැල් උපනායක ධූරයට උසස් වීමක් ලබා දුන්නයින් පසුව ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දෙමින් පන්දු 50ක් තුළ ලකුණු 76ක් ලබා ගන්නවා. ඒ වගේම තරමක් සෙමින් පන්දුවට පහර දුන් ධනෂ්ක ගුණතිලක ලකුණු 43ක් ලබා ගන්න ආකාරය අපදුටුවා. ඉන් අනතුරුව කුසල් චනිත් පෙරේරා වේගවත් ලකුණු 102ක් ලබා ගන්නවා පන්දු 86ක් තුළ 4 පහර 13ක් සමගින්. මේ ඔහුගේ සිව්වන එක් දින ශතකය ලෙසයි වාර්තා වන්නේ. මෙහි විශේෂත්වයක් තිබෙනවා මදුරේ තමයි 2017 වසරේ දෙසැම්බර් මාසයේ තමයි ශ්‍රී ලංකාවේ පිතිකරුවෙකු අවසන් වතාවට එක් දින ජාත්‍යන්තර ශතකයක් ලබා ගත්තේ ඒ ඇන්ජලෝ මැතිස්. ඉන් අනතුරුව 2018 වසරේ කිසිදු ශතකයක් නැහැ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින තරගයකදී. කෙසේ වෙතත් 2019 වසරේ පළමු තරගයේදීම ශතකයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා. මෙයත් යම් ආකාරයකින් ශ්‍රී ලංකාවට අත්සැතිල්ලක් වනවාට සැකයක් නැහැ. නමුත් ඉන් අනතුරුව කිසිදු පිතිකරුවෙකුගේ සහය නොලැබුණු නිසාවෙන් ශ්‍රී ලංකාවේම ලකුණු 326කට සීමා වෙනවා පන්දු වාර 49ක් තුළ. ඒ අනුව තමයි පළමු තරගයෙන්ම 2019 වසරේ පැවති ශ්‍රී ලංකාව පරාජයට පත්වන්නේ. මෙහි පරාජය පිළිබඳව කතා බහ කරනවා නම් විනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් වගේම අසේල ගුණරත්නගෙන් ඉතරම්ම හොඳ සහයක් ලැබුණේ නැහැ ඉනිමක් ගොඩනගන්නට. මෙන්න මේ දැඩි ලෙස බලපෑවා ප්‍රතිවාදී අන්තයේ ක්‍රීඩා කළ කුසල් චනිත් පෙරේරාට. ඔහුට පීඩනයක් එල්ල වුණා ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට. මෙය දැඩි ලෙසම ශ්‍රී ලංකාවට බලපෑ බව සඳහන් කරන්නට ඕනේ. සබීර සමරවික්‍රමට තවමත් අවස්ථාවක් ලබා නොදීම පිළිබඳවත් මෙහිදී කැපී පෙනුණා. විනේෂ් චන්දිමාල්ට හැකියාවක් තිබෙනවාද එවන් පීඩනයක් සහිත එක් දින තරගයකදී පන්දුවට පහර දෙන්නට කියන ප්‍රශ්නාර්ථයක් මතුවනවා. කෙසේ වෙතත් ලසිත් මාලිංග මේ තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබුණා තමා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ 2019 වසරට හොඳ ආරම්භයක් ලබා දෙන ලෙස කියයි. කෙසේ වෙතත් මේ ආරම්භයද ලසිත් මාලිංග බලාපොරොත්තු වුණේ කියන සැකේ මතුවනවා. කෙසේ වෙතත් සමස්තයක් හැටියට ශ්‍රී ලංකාවේ පිතිකරන අංශයේ ඉදිරියක් දක්නට ලැබුණු තරගයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. නමුත් මේ තර තීරුව දෙස සලකා බලන විට ලකුණු 371ක් වුවත් හඹා යෑමේ හැකියාව තිබූ බවත් සඳහන් කරන්නට ඕනේ. මෙම තරගයේ වගේම පසුගිය කාලවකවානුවේ ශ්‍රී ලංකාවේ එක් දින තරගවල පරාජයන්ට ප්‍රබල සාධකයක් බවට පත් උනේ පිතිකරණය අංශෙන් ගත් කල පන්දු වාර 40 සිට 50 දක්වා වන පන්දු වාර 10 තුළ වේගයෙන් පන්දුට පහර දිය හැකි නැතිනම් තරගයක් සාර්ථකව අවසන් කළ හැකි පිතිකරුවෙකු ශ්‍රී ලංකාවට සිටියේ නැහැ. ඒ වගේම තමයි පන්දු යැවීමේදී 40 වන පන්දු වාරයේ සිට 50 වන පන්දු වාරයේ දක්වා හොඳින් පන්දු යැවිය හැකි තරගයක් අවසන් කළ හැකි පන්දු යවන්නන් සිටියේ නැහැ. මේ තරගයේදී ශ්‍රී ලංකාවට අත් වූයේ එම ඉරණමම තමයි. ඒ අනුව තමයි නවසීලන්ත කණ්ඩායම අවසන් පන්දු වාර 10 තුල ලකුණු 127ක් ලබා ගන්නවා. ශ්‍රී ලංකාව අවසන් පන්දු වාර 10 තුල කඩුලු 6ක් බිඳවැටි ලබා ගන්නේ ලකුණු 53ක් පමණයි. මෙන්න මේ සාධකයේ තමයි ප්‍රබල ලෙසම මේ තරගයේ පරාජයට බලපෑ බව තමයි අපගේ අදහස වන්නේ. කෙසේ වෙතත් මේ තරගයේ පුරාවටම අඩු පන්දු වාර වේගයක් හඳවා ගැනීම නිසා වෙන් නායක ලසිත් මාලිංගට තම තරඟ ගාස්තුවේ 120ක් අහිමි වන බවත් සඳහන් කරන්නට ඕනේ. කෙසේ වෙතත් 2019 ලෝක මුස්ලාන ක්‍රිකට් තරඟාවලියට පෙර තවත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව තිබෙන්නේ එක් දින ජාත්‍යන්තර තරඟ 7ක් පමණයි. සැලැස්මක් තිබෙනවාද යන ප්‍රශ්නාර්ථය මතුවනවා. විශේෂයෙන්ම තේරීම් කමිටුවේ දැනුම පිළිබඳව තේරීම් පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවනවා. මේ වන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ එක් දින තරඟ සඳහා නායකත්වයට උපුල් තරඟ පත් කර තිබෙනවා. මදුර සඳහන් කරන්නට ඕනේ තමන්ගේ තරඟ දිවියේ අවසන් භාගයේ සිටින්නා වූ ක්‍රීඩකයෙකු ඒ කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන ප්‍රශ්නාර්ථය මතුවනවා. ඒ අනුව කිසිදු සැලැස්මක්ින් තොරව තවත් තරඟ 7කට පමණයි ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන්නේ. ඒ අනුව ආශ්චර්යකින් හැර ග්‍රෑඩ් ග්‍රහණයක් ලබා ගැනීමට හැකි වේද යන ප්‍රශ්නාර්ථය ඉතිරි කරමින් තමයි පළමු එක් දින තරඟයක් සීමාවට පත්වන්නේ. අපි බලමු මේ නවසීලන්ත තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් තරඟ සංචාරයක් තිබෙනවා. ඊට අනතුරුව දකුණු අප්‍රිකාවේදී තරඟ සංචාරයකට සහභාගී වෙනවා. මේ තමයි ශ්‍රී ලංකාවට ඇති අවසන් තරඟාවලි කිහිපය වන්නේ. අපි බලමු කොයි ආකාරයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ සැලැස්ම වන්නේ කියලා ලෝක කුසලාන තරඟාවලියට පෙර.
හොඳයි රංගන, අපි ඉන් අනතුරුව කතා බහ කරන්නේ ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩාව පිළිබඳ අලුත් දැක්ම පිළිබඳ, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳ. ඔහු මූලික වශයෙන් මේ දිනවල වැඩි අවධානය යොමු කර තිබෙන බව අපිට පෙනී යනවා. ඔහුගේ පසුගිය දිනවල පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවලින් අනතුරුව මේ සතියේ මුල භාගයේදී තවත් ඔහු කාරණා කිහිපයක් වාර්තා කළා දේශීය මාධ්‍ය වෙත. ඒ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කොයිබටද කියන කාරණාවත් එක්ක, විශේෂයෙන්ම ICC දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියාව ඔහු මුණ ගැසීමෙන් අනතුරුව ඔහු තවත් අදහස් පළ කරලා තිබුණා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හමුවේ. අපි කැමති මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ දැක්ම පිළිබඳව දැනගන්නට ඔබගෙන්.
ඔබ සඳහන් කළ ආකාරයටම මදුර ඔහු වැඩි අවධානයක් යොමු කර තිබෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන්. මේ ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒ අනුව තමයි ඔහු පසුගියදා ඩුබායි සිටී ICC නිලධාරීන් මුණ ගැසුනේ. විශේෂයෙන්ම ICC දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියා වගේම නිලධාරීන් ඔහු හමු වී තිබෙනවා. මෙහිදී තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ පරිපාලනය සම්බන්ධයෙන් තොරතුරු වැසක් අනාවරණය වී තිබෙන්නේ. මොහු සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව තමයි වර්තමානයේ ලෝකයේ දූෂිතම ක්‍රිකට් පරිපාලනයේ තිබෙන රට බවට පත් වී තිබෙන්නේ. එය සිම්බාබ්වේ දේශයට වඩා අන්ත තත්ත්වයක පවතින බව තමයි අනාවරණය වී තිබෙන්නේ. ඒ අනුව ඒ තොරතුරු සහ තමා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් ගැනීමට බලාපොරොත්තු වන තීන්දු తీරණ සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දා ශ්‍රී ලංකාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටියා. ඒ වගේම මදුර සඳහන් කරන්න ටෝනි, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණයේ පෙබරවාරි මාස 7 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ පැවැත්වෙනවාද නැතිනම් අතුරු පාලක කමිටුවක් පත් කරනවාද යන්න පිළිබඳව තවමත් නිශ්චිතවම යමක් සඳහන් වී නැහැ. මම හිතන්නේ ඔහු මේ සම්බන්ධයෙන්ුත් ICC සමග සාකච්ඡා කොට තිබෙනවා. අපි බලමු කොයි ආකාරයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන්නේ කියලා. ඉතාමත්ම ඉක්මනින් තීන්දු తీරණ ගැනීමට සිදුවනවා. මසක පමණ කාලයක් පමණයි තිබෙන්නේ මේ ක්‍රිකට් නිලවරණය සඳහා. බොහෝ දෙනාගේ අවධානය මේ සඳහා යොමු වී තිබෙන තත්ත්වයක් තුළ අපි බලමු කොයි විදිහටද ඉදිරි කාලයේදී ක්‍රීඩාව වෙනුවෙන්, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා තීන්දු తీරණ ගන්න කියලා.
අදවසේදී අපි රංගනත් එක්ක අවසාන වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් වාර්තා වෙච්ච ඛේදනීය පුවතක් සම්බන්ධයෙන්. අලුත් අවුරුද්දේ හාහා පුරා කියලා තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා වුණේ. ඒ තමයි එළඹෙන 2020 ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව නිතරගෙන් තේරීපත්තන කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාවට එන්නට හැකියාවක් නොලැබී තිබෙනවා. ඒ නිසා තේරීම් තරඟවලට ගිහිල්ලා ඉන් අනතුරුව එහි ප්‍රතිඵලත් එක්ක තමයි ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වෙන්නේ කියලා ජාත්‍යන්තර ක්‍රිකට් පුවත් වාර්තා කළා තිබුණා. අපි කැමති මේ පිළිබඳව විස්තරයක් දැනගන්න රංගන.
මදුර මීට මාස 18කට පෙර ටෙස්ට් වරම් හිමි කරගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වෙනවා මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු කණ්ඩායම් 8-4 එක්වීමෙන් ඍජුවම තරඟාවලිය සඳහා සුදුසුකම් ලබන්නට. කෙසේ වෙතත් 1981 වසරේ ටෙස්ට් වරම් හිමි කරගත් ශ්‍රී ලංකාව මේ වන විට වසර 37කට පසුව, නැතිනම් 2014 වසරේ 2020 ලෝක ශූරීන් බවට පත් වූ ශ්‍රී ලංකාව ඉන් වසර 4කට පසුව ඍජුවම ලෝක කුසලාන තරංගාවලියට සුදුසුකම් ලැබීමට පවා අසමත් වෙනවා. මෙන්න මේ කාරණාව තමයි අප මීට පෙර සාකච්ඡා කළේ. ලෝකයේ දූෂිතම ක්‍රිකට් පරිපාලනයේ තිබෙන රට වශයෙන් මීට වඩා දක්ෂතාවක් අපට බලාපොරොත්තු වන්නට හැකියාවකුත් නැහැ. ශ්‍රී ලංකා 20 කණ්ඩායම මේ වන විට සිටින්නේ වර්ගීකරණයේ 9 ස්ථානයේ, ඇෆ්ගනිස්තානය වර්ගීකරණයේ 8 ස්ථානයේ සිටිනවා. ඔවුන් පසුගිය වසරේ සහභාගී වූ තරග 7ම ට්‍රැක් ග්‍රහණය කරමින් 100%ක ජයග්‍රහී සම්භාවිතාවක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ශ්‍රී ලංකාව තරග 8කට සහභාගී වී ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 4ක් පමණයි. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවට මේ තරගාවලියට ඉක්මන කණ්ඩායම් 12 අතරට එක්වීමට නම් සුදුසුකම් ලැබීමේ තරග වටයකට සහභාගී වීමට සිදුවනවා. මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නායක ලසිත් මාලිංග ඉතාමත්ම ශෝකෙන් තමන්ගේ අදහස් පළ කර තිබුණා. නමුත් ඔහු සුබවාදී පැත්ත සාකච්ඡා කර තිබුණා. ඒ තමයි ප්‍රධාන තරගාවලියට පෙර තවත් තරග කිහිපයකට මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙන නිසාවෙන් හොඳ පුහුණුවකින් පසුව තරගාවලියට පිවිසීමට හැකියාව ලැබෙන බව, කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමගින් තවත් තෙත් වරම් හිමි කරගත් රටවල් 4කට මෙවර අවස්ථාව ගිහි ගොස් තිබෙනවා. ඍජුවම තරගාවලියට එක්වන්නට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ අයර්ලන්තය යන කණ්ඩායම් 4කට තමයි මෙවර තරගාවලියේදී ඍජුවම එක්වීමේ අවස්ථාව ගිලිහි ගොස් තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මේ ආකාරයෙන් දිගින් දිගටම ක්‍රියා කළහොත් ශ්‍රී ලංකාව ළඟදීම සිම්බාබ්වේ සහ අයර්ලන්තය යන කණ්ඩායම් හමුවේ පරාජිත පත්වන දිනයේ වැඩි ඈතක නොවන බව නම් සඳහන් කරන්නට ඕනේ. කෙසේ වෙතත් මදුර කණ්ඩායම් 14ක් මෙවර සුදුස්සන් සේරීමේ තරගාවලියට එක්වනවා. එම තරග එළබෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වෙනවා. ඒ අනුව හස්බන වතාවට පැවැත්වෙන විශ්වවිද්‍යාල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2020 වසරේ ඔක්තෝබර් මාස 18 ආරම්භ වී නොවැම්බර් මාස 15 දක්වා පැවැත්වීමට නියමිතයි. ප්‍රථම වතාවට තමයි ඔස්ට්‍රේලියාවේදී විශ්වවිද්‍යාල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත් අපේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සමුදෙන්නයි සූදානම් වෙන්නේ. අපි රංගන ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගිවිගෙනන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිතිත් සමග. අපි දැන් අවධානය යොමු කරන්නේ ඊයේ දවසේදී සිඩ්නි නුවරදී ආරම්භ වෙච්ච ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 4 ටෙස්ට් තරගය පිළිබඳවයි. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තමයි මේ තරගය ආරම්භ වුණේ. ඊයේ දවසේදී ප්‍රථමයෙන් පන්දුර පහර දීමට තීරණය කළ ඉන්දිය කණ්ඩායම ප්‍රථම දිනය අවසාන වෙද විට කඩුලු 4ක් දැවී ලකුණු 303ක් ලබා ගන්නට ඉන්දියාව සමත් වී තිබෙනවා. එහිදී ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් අගර්වාල් ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වුණා. පුජාරා තාමත් නොදැවී ලකුණු 130ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. අද දවසේ තරගයේ දෙවන දිනයයි ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ. ඒ අතරතුරේදී මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් 2020 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ දවසේදී පැවැත්වුණා 18 තරගය මෙල්බන් ජීලොන් හිදී. මෙහිදී තරග වැදුනේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ මෙල්බන් රෙනිගේට්ස් කණ්ඩායම. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 158ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් මෙල්බන් රෙනිගේට්ස් කණ්ඩායමට ලබා ගත හැකි වූ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 126ක් පමණයි. ඒ අනුව ඊයේ පැවති තරගයෙන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 32ක ජයක් වාර්තා කළා. ඒ අතරතුරේදී අද දවසේදී තවත් තරගයක් පැවැත්වෙනවා බිග් බෑෂ් තරගාවලිය යටතේ. ඒ තමයි හෝබර්ට් හරිකේන්ස් කණ්ඩායම සහ සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අතර තරගය. මේ තරගය පැවැත්වෙන්නේ අද හෝබර්ට් හිදී. ඒත් සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගිනන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිතිත් සමග. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Hear more stories in your language by visiting sbs.com.au.